SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ සතිය වෙනකොට ලෝකේ පුරාම සිදුවෙන අලුත්ම තත්විත්ති පිළිබඳව අපි දැනගන්නට දැන් එහෙමනම් උත්සාහ කරමු. ලෝවට අපේ සිකුරාදා විශේෂාංගෙන් ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින් දැන් සෝදානමින් සිටින්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඇත්තටම දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව අලුත්ම කතන්දර කිහිපයකින් අපිට අද දවසේදී කතා බහ පටන් ගන්නට පුළුවන්. අපි දුටුව පසුගිය කාල වකවානුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහජනයා හමුවේ සහ මාධ්‍ය හමුවේ සිදු කරපු යම් ප්‍රකාශ මේවා මහත් ආందోళනයට ලක් වුණා. නමුත් පළවෙනි වතාවට අපිට ඇමරිකාවේ නැහෙනවා මල් ඔහු කොංග්‍රසයේ අමතා කරපු ඔහුගේ පළවෙනි ආමන්ත්‍රණයේදී ඔහු සිදු කරපු මේ ප්‍රකාශය ඔහුගේ කතාව පැසසුමට ලක් වෙනවා. මේක ටිකක් අන්තර්ජාතික අවධානයට ලක් වුණු කාරණාවක් බවට පත් වුණා. මේ සාමාන්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමේ එදා හිටියේ කියන කාරණාව. අපි මෙතනින් කතාව ආරම්භ කරමු. ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධව තවත් කරුණු කාරණා කිහිපයකුත් තියෙනවා කතා බහ කරන්න. ඔහු මේ කතාව සුවිශේෂීත්වයක් දරන්නේ ඇයි? ඇයි ලෝක මාධ්‍ය මේ පිළිබඳව මේ තරම් අවධානයට ලක් කරන්නේ කියන කාරණාවෙන් අපි පටන් ගමුම.
ඔව් දිලුක්ෂි, සාමාන්‍යයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ කටයුතු ප්‍රචාරණ කටයුතු වලදීත් ඒ වගේම ජනාධිපති හැටියට දිරුඳුනට පස්සෙත් ඔහුගේ හැම ප්‍රකාශයක්ම ඇත්තරම ඉතාමත්ම ප්‍රහාරාත්මක ආන්දෝලනාත්මක දෙයක් බවට පත් වුණා. ජාත්‍යන්තර මාධ්‍ය ආන්දෝලනට ලක්වෙච්ච කතා තමයි හැමතිස්සෙම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පහුගිය කාලේ කළේ. නමුත් ඒවා එක්ක සංසන්දනය කරනකොට මේ කොංග්‍රස් සභාව ආමන්ත්‍රණය කිරීමේදී ඔහුගේ පළවෙනි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ස්වරය සාමාන්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්වරයට වඩා මිත්‍රශීලී ස්වරයකින් තමයි මේ ඔහුගේ ප්‍රකාශය කෙරුණේ. ඒක ඇත්තටම ඇමරිකාවේ මේ රූපවාහිනී ආයතන වලින් ඔහුගේ ප්‍රකාශන ආරම්භපු අයගේ ඒ කරපු සමීක්ෂණ වලින් පෙනී ගිහිල්ලා තියෙන්නේ. අති බහුතරයක් 75%කට වඩා වැඩි පිරිසක් ඔහුගේ මේ ප්‍රකාශය අනුමත කළා. ඔවුන් දුටු අය කියලා වෙනද දකින ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමෙයි, යම් කිසි විදිහකට නිවිච්ච ජනාධිපතිවරයෙකුට සුදුසු ආකාරයෙන් ඒ විදිහට තමන්ගේ මේ ප්‍රකාශය කළායි කියලා ප්‍රථම වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් මහජනතාවගෙන් ඒ වගේම මාධ්‍යෙන් ලැබුණා.
අමල්, මේ කොංග්‍රසයේ අමතා මේ කරපු පළවෙනි කතාවේදී වැදගත් දේවල් විදිහට අපිට මොනවද සලකන්නට පුළුවන්?
ඔව්, මෙතන ඇත්තටම දිලුක්ෂි ඔහුගේ කතාවේ ස්වරයේ ලොකු වෙනසක් තිබුණට හරය සම්බන්ධයෙන් දිහා බැලුවොත් ඒ තරම් වෙනසක් අපි දුටුවේ නැහැ. මෙතන තමන්ගේ ප්‍රතිපත්තිය හැටියට ඔහු ප්‍රකාශ කරපු විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකෙන් රටට ඇතුල් වීම වැළැක්වීම වගේ කටයුතු සම්බන්ධයෙන් ඒවායේ වෙනසක් තිබුණෙත් නැහැ. ඒ වගේම මෙක්සිකෝ දේශ සීමාවේ ආසන්නයේ ඔහුට අවශ්‍ය වෙලා තියෙන ඒ තාප්පයක් ඇති කිරීමේ ඒ අදහස ඒකත් ඒ ආකාරයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ඒ කරුණුවලදීත් ඇත්තටම අනෙත් අයට ප්‍රහාරාත්මකව ඒ ප්‍රකාශ කරන්නේ නැතිව තමයි ඔහු මේ කතාව පැවැත්වේ. ඒ එක්කම ඇමරිකාව අති විශාල මුදලස්කන්ධයක් යටිතල පහසුකම් දියුණු කිරීමට විදම් කරන්නට ඕනේ කියන කාරණාවත් මෙහිදී ප්‍රකාශ කළා. ඒ කාරණා සම්බන්ධයෙන් ඒ ඔහුගේ ප්‍රතිපත්ති ඇත්තට බලපුවාම මැතිවරණ ව්‍යාපාරයේදී කියපු දේවල්ම තමයි මෙතනත් ප්‍රකාශ කළේ. නමුත් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, ඒ මුදල් සොයාගන්නේ කොහෙන්ද කියන කාරණාවලට ඔහු ඇත්තටම පිළිතුරු ලබා දුන්නේ නැහැ. නමුත් මේ ප්‍රථම වතාවට ඩොනල්ඩ් ට්‍රම්ප් සාමාන්‍යයෙන් අනිත් අයට අවලාද නගන, මාධ්‍යයට අවලාද නගන ඒ පුද්ගලයා ඔහුගේ කතාවේ ස්වරය වෙනස් වීමම තමයි මේ අවස්ථාවේදී ජාත්‍යන්තරව පැසසුමට ලක් වෙලා තියෙන්නේ.
ඔව්, අපි දන්නවා මේ මුස්ලිම් වරුන් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තියෙන මේ විරෝධී ප්‍රතිපත්ති පිළිබඳව සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උත් විශාල වශයෙන් මේක පසුගිය කාලේදී ක්‍රියාවට නංවන්නට උත්සාහ කළා. නමුත් ඒවා ව්‍යර්ථ වෙලා ගියා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් අතහරින්නෙත් නැහැ, තවදුරටත් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියලා පසුගිය වැඩසටහනේදීත් අපි කතා බහ කළා, ඔබට මතක ඇති. ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මල් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී සාමාන්‍යයෙන් වාර්ෂිකව නොබෙල් සාමතෑගය ප්‍රකාශයට පත් කරන්නට නියමිතයි කවුද ඒකට හිමිකම් කියන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් යම් යම් යෝජනා මේ වෙනකොට ඉදිරිපත් කරමින් තියෙනවා. මේ යෝජනා අතරටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමත් එකතු වෙලා තියෙනවායි කියලා. ඔහුත් සුදුසුයි නොබෙල් සාමතයාගේ ලබා ගන්න කියලා. මේක ටිකක් ආන්දෝලනකාරී තත්වයක් බවට පත් වෙන්නේ අපි මේ මොහොතකට කලින් කතා බහ කරපු මේ මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියේ හින්දා. ඇත්තටම ඔහු ලෝකයට සාමයක් උදා කරනවට වඩා අර්බුදකාරී තත්වයක් තමයි නිර්මාණය කරමින් පවතින්නේ කියන කාරණාවත් අපිට ඇහෙන නිසා ලෝකයේ නොයෙකුත් ප්‍රජාවන්ගෙන්. මේ යෝජනාව ඇත්තටම කවුද කරලා තියෙන්නේ? මේ යෝජනාව කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි.
දිල්ලක්ෂි මෙතන මේ නොබෙල් සාමජාග්‍ය සඳහා උද්ගලයන්ව යෝජනා කරන්නට ඒ සුදුසකම් ලබන පුද්ගලයන් ඉන්නවා. විශේෂයෙන්ම මීට කලින් අවස්ථාවලද නොබෙල් ත්‍යාගය ලබාගත්තු පුද්ගලයෝ, ඒ වගේම රාජ්‍යනායකයන් ආණ්ඩුවලට, ඊට අමතරව සිවිල් සංවිධානවලට හැකියාවක් තියෙනවා පුද්ගලයන් යෝජනා කරන්නට නොබෙල් සාමජාග්‍ය සඳහා. ඇත්තටම 2017 අවුරුද්ද සඳහා මේ වෙනකොට 318 දෙනෙක්ගේ නම් යෝජනා වුණා කියලා වාර්තා වෙන. නිශ්චිත වශයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම කවුද යෝජනා කළේ කියන එක ප්‍රකාශයට පත් වෙලා නැහැ. නමුත් සාමජාග්‍ය ලබා ගැනීමට, ඔහු ජනාධිපති ධූරය ලබා ගැනීමත්, ඊට පස්සේ කරපු කාරණා සම්බන්ධයෙන් බලය තුලින් ලෝක සාමය ඇති කිරීමට කටයුතු කරනවා කියන පදනම මත තමයි ඔහු යෝජනා වෙලා තියෙන්නේ. පුදුමය උපදන කාරණාවක් වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඇත්තටම ඇමරිකාව විතරක් නෙමෙයි, අද ලෝකයේ හුඟක් අයගේ දැඩි විවේචයට ලක් වෙලා තියෙන ඔහුගේ සංක්‍රමණිකයන් පිළිබඳව, ඒ වගේම මේ ඉමිග්‍රන්ට්ස්ට සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය නිසා. නමුත් ඒ කෙසේ වෙතත් එවැනි පුද්ගලයෙකුත් නොබෙල් සාමජාගයට සුදුසුයි කියලා යෝජනා වීමම ඇත්තටම හුඟක් අයගේ මවිතයට කරුණක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට.
ඔව් අමල්, එතකොට වාර්තා වෙනවද දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමතරව තව කවුද යෝජනා වෙලා තියෙන කියලා මේ නොබෙල් සාමතාගේ සඳහා?
තවත් යෝජනා වෙච්ච නම් කිහිපයක් අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම එඩ්වර්ඩ් ස්නෝඩන්, ඔහු ඇමරිකාවේ මේ නැෂනල් සිකියුරිටි ඒජන්සියේ තියෙන රහස් හෙළි කිරීමත් එක්කලා ඔහුත් අතර ලෝක සාමයට කටයුතු වෙනුවෙන් කටයුතු කළා කියලා ඔහුගේ නමත් යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම සෞදි අරාබියේ දැනට හිරගත වෙලා තියෙන රෆි බඩාවි කියන පුද්ගලයාත් යෝජනා වෙලා තියෙනවා. සිරියාවේ දැනට වයිට් හෙල්මට්ස් කියන, ඒ කියන්නේ සිරියාවේ බෝම්බ ප්‍රහාර වලින් විපතට පත් වෙන අයට උපකාර කරන්න ඉන්න මේ සහන සේවකයන්, ඔවුනුත් 2017 නොබෙල් සාමත්‍යාගය සඳහා යෝජනා වෙලා තියෙනවා.
අපිට මතකයි මේ ගියවරත් යෝජනා වෙලා තිබුණා ඔය වයිට් හෙල්මට්ස් ලව නොබෙල් සාමතාගේට. නමුත් ඩොක්ටර්ස් විතවුට් බෝඩර්ස් කියන මේ සංවිධානයට තමයි මේ අර්බුදකාරී කලාපවලට ගිහිල්ලා ජනතාවට සහන සලසන වෛද්‍ය සේවා සපයනේ ඒ සංවිධානයට තමයි නොබෙල් සාමතාගේ ලැබුණේ. ඒ අතරතුරේදී මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තවත් කතාවක් ඇහෙනවා. අපිට මතකයි අමල්, මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ රාජ්‍ය උපදේශකවරයා ෆ්ලින්ව බලයෙන් පහකරුන් ලැබුවා රුසියාවත් සමග යම් කිසි වූ සබඳතා හෙළිදරව් වීම නිසා. මේ වෙනකොට දැන් අලුතෙන් ආරංචි වෙනවා ඇමරිකාවේ නීතිපතිවරයාත් මේ තර්ජනයට ලක් වෙමින් තියෙනවා කියලා, රුසියාවත් සමග ඔහුගේත් කිසියම් වූ සබඳතා හෙළිවීම නිසා. අපි මේ සම්බන්ධව ටිකක් කතා බහ කළොත් අලුතෙන්ම වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඔව් දිලක්ෂි, ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මේ කොංග්‍රසයකට කරපු ප්‍රකාශයේදී ඔහු පැසසුමට ලක් වුණා නම් ඒකත් එක්කම ඔහු දැන් ඇත්තටම මූණ දෙන ඊළඟ අරමුදේ තමයි තමන්ගේ නීතිපතිවරයා කියන්නේ ඇටර්නි ජෙනරල් ජෙෆ් සෙෂන් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය. ඇමරිකාවේ නීතිපති කියලා කියන්නේ කැබිනට් තනතුරක් හැටියට තමයි ඒක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තනතුරට පත් වෙන අය කොංග්‍රසයේ ඉදිරියට ගිහින් තමන්ගේ තනතුර සනාථ කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් තමන්ගේ පත්වීම තහවුරු කර ගැනීමේ කටයුත්තේදී ජෙෆ් සෙෂන් කොංග්‍රසයට කරපු ප්‍රකාශයක් පිළිබඳව තමයි දැන් අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙන්නේ. ඔහු කොංග්‍රසයෙන් නොමග යවුවා, කොංග්‍රසයට බොරු ප්‍රකාශ කළා කියන චෝදනාව ඔහුට එල්ලලා තියෙනවා. මොකද මේ කොංග්‍රස් සභාව ඉදිරියට ගිය අවස්ථාවේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. ඔහු ඡන්ද ව්‍යාපාර කාලයේදී ඇමරිකාවේ සෙනට් සභිකයෙක් හැටියටත් කටයුතු කරමින් සිටින අවධියකදී රුසියාවේ තානාපතිවරයා සමග සම්බන්ධකම් පැවැත්වුවද, එහෙම නැත්නම් රුසියාව සමග මොනෑම් විදියකින් හෝ සම්බන්ධකමක් පැවැත්වුවද කියලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කිරීමට හේතුව වෙන්නේ දිකින් දිකටම චෝදනා එල්ල වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයට රුසියාවේ සහයක් ලැබුණයි කියලා. ඒ එක්කම ඇමරිකාවේ ඡන්දයට බලපෑමක් කිරීමට රුසියාව නොඑක් අවස්ථාවල උත්සාහ ගත්තයි කියලත් චෝදනාවක් එල්ල වෙලා තිබිච්ච වටපිටාවක තමයි ජෙෆ් සෙෂන්ගෙන් මේ ප්‍රශ්න කරන්නේ ඔහු රුසියාවත් එක්ක තිබිච්ච සම්බන්ධතාවයේ මොකද්ද කියලා. මෙහිදී ජෙෆ් සෙෂන් බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබුණා ඔහු කිසිම සම්බන්ධයක් පවත්වුවේ නැහැ රුසියාව සමග කියලා. නමුත් වොෂින්ටන් පෝස්ට් පුවත්පත දැන් අනාවරණය කරලා තියෙනවා පහුගිය අවුරුද්දේදී දෙවතාවකදී ජෙෆ් සෙෂන් ඇමරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා දෙවරක් හම්බ වෙලා සාකච්ඡා කරලා තියෙනවා. එක් අවස්ථාවකදී ඔවුන් දෙපළ පමණක් හමු වෙලා අදහස් හුවමාරු කරගෙන තියෙනවා. ඉතින් ඔහු රුසියානු තානාපතිවරයා හමුවීම හෙළිදරව් නොකිරීම කොංග්‍රස් සභාව නොමග යවීමක් කියන චෝදනාව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ ඔහුට ඇත්තටම මේ තනතුරේ කටයුතු කරන්නට අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් සෙනට් සභාවේ ඉන්න විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයේ සභිකයන් මේ වෙනකොට දැන් ඉල්ලීමක් කරලා තියෙන්නේ ජෙෆ් සෙෂන් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි. ඔහුගේ විශ්වාසනීයත්වය දැන් පළුදු වෙච්ච නිසා රටේ නීතිපති හැටියට ඔහුට කටයුතු කරන්නට බැහැ කියලා. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිසරදයක් බවට පත් වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ.
හොඳයි, අපි ඊළඟට මේ සිරියාව දිහාට හැරෙමු. ඔබ දන්නවා සිරියාවේ ක්‍රියාත්මක ISIS මර්ධනය සඳහා විශාල වැඩපිළිවෙලක් අරගෙන යන බටහිර බලවතුන් ප්‍රමුඛ රුසියාවත් සම්බන්ධ වෙලා ඉන්නවා මේකට. ඊට අමතරව සිරියා ජනාධිපති අසාද්ගේ හමුදාවත් මේ සම්බන්ධව ක්‍රියා කරනවා. ඒ අතරතුරේ රට තුළ ISIS සංවිධානයට අමතරව අසාද් පාලනය බලයෙන් පහ කිරීම සඳහා තවත් අසාද් පාලනයට විරුද්ධ කුඩා කැරලිකාර කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. මේ කැරලිකාර කණ්ඩායම් වලට ඇමරිකාවේ සහාය ලැබෙනවා කියලත් අපි මීට කලිනුත් ඔබට කිව්වා. බෂාර් අල් අසාද්ව තවදුරටත් බලේ තියාගන්න රුසියාවේ සහාය ලැබෙනවා කියලත් අපි මේ විශේෂාංගයෙන්ම කිව්වා, ඔබට මතක ඇති. අපිට මේ සතිය වෙද්දි වාර්තා වෙනවා මේ සිරියාවේ ක්‍රියාත්මක මේ ඇමරිකාවේ සහයෝගය ලබන ඒ කුඩා කැරලිකාර කණ්ඩායම් වලට යම් කිසි වූ ප්‍රහාරයක් එල්ලුණා කියලා සිරියාවේ සටන් වලට සම්බන්ධ වෙලා සිටින රුසියාවේ යුද ගුවන් යානාවලින්. ඉතින් මේක ටිකක් ආందోళනාත්මක කාරණාවක් බවට පත් වෙලා තියෙන ඇමරිකාවේ සහයෝගය ලබන කණ්ඩායම් වලට රුසියාව ප්‍රහාර එල්ල කළා කියලා. තත්ත්වය මොන විදිහෙන්ද වාර්තා වෙන්නේ?
දිලුෂ, අපි දන්නවද මීට කලින් අවස්ථාවලදී රුසියාවේ හමුදා බටපිරිස් වලට ඇමරිකාවේ ගුවන් යානාවලින් ප්‍රහාර එල්ලුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඇමරිකාව කිව්වා ඒක තමන් ඕනකමින් කරපු දෙයක් නෙමෙයි, ඒක වැරදීමකින් සිද්ධ වෙච්ච එකක් කියලා. ඉතින් ඒකේ අනිත් පැත්ත දැන් සිද්ධ වෙලා තියෙනවා, රුසියාවේ ගුවන් හමුදාව බෝම්බ හැරලා තියෙනවා සිරියාවේ IS සංවිධානයේ සංගවිලා ඉන්නවයි කියන සැක කරපු ප්‍රදේශයකට. නමුත් ඇත්තටම ඒ ප්‍රදේශයේ ඇමරිකාවේ යුද ආධාර ලබන කණ්ඩායම් විසින් පාලනය කරන ගම්මාන කියලා තමයි දැන් ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රහාරවලින් විපතටපත් වෙච්ච පිරිස් කවුද, ඒ තුවාල ලැබපු අය කවුද කියන එක පිළිබඳ සවිස්තර වාර්තාවක් නැහැ. අපි දන්නවා දැන් ඇමරිකාවේ බටපිරිස් 500ක් විතර සිරියාවේ ඇතුලේ ඒ සිරියාවේ IS සංවිධානයට විරුද්ධ ඒ කැරලිකාර කණ්ඩායම් වලට උපදෙස් ලබා දෙමින් කටයුතු කරනවා. ඉතින් අතරම රුසියාවයි ඇමරිකාවයි අතර වෙන්දට වඩා හොඳ රාජතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතාවයක් කවුරුත් බලාපොරොත්තු වුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියත් එක්කලා. එවැනි අවස්ථාවක මෙවැනි චෝදනා එල්ලවීමත් භයානක තත්වයකට යොමු වන්නට පුළුවන්. සියලුම පාර්ශ්වයන් ඇත්තට මේ වෙනකොට අලුත් උත්සාහයක් ගන්නවා සටන් විරාමයකට යොමු වන්න. ඒ අතරතුරේදී තමයි දිල්රුක්ෂි මේ විදිහට මේ අලුත් චෝදනාවක් ඇමරිකාව විසින් එල්ල කරන්නේ රුසියාවටත්, ඒ වගේම අසාද්ගේ හමුදාවටත්.
ඔව්, අපි මේ මීට කලින් කතා බහ කළා, ඔබට මතක ඇති මේ උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ සහෝදරයෙක් මැලේසියාවේ ගුවන්තොටුපලේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් සිදු කරපු හදිසි ප්‍රහාරයක් හේතුවෙන් විෂ ශරීරගත වීමෙන් ඔහු මිය ගියා කියලා. මේ සම්බන්ධව කතා ප්‍රවෘත්ති ඔබ දැන් දන්නව මොකද්ද වෙලා තියෙන කියලා. මැලේසියා ගුවන්තොටුපලේදී මේ වීඩියෝ දර්ශන හරහා හෙලි දරව් කරගත්ත කාන්තාවන් දෙදෙනෙක් මේකට සම්බන්ධයි කියලා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවාමල් මේ සිදුවීම හා සම්බන්ධව රටවල් දෙක අතර ඇතිවලා තියෙන යම් යම් නොහොඳ නොකඩු තත්ත්වත්, ඒ වගේම මේ සිදුවීමට තවත් පුද්ගලයන් ගණනාවක් සම්බන්ධයි කියලා. සම්බන්ධව පුද්ගලයන් සම්බන්ධව මේ වෙනකොට මොකක්ද අපිට අලුතින් වාර්තාවන්නේ?
දිලක්ෂි, මෙතන ඇත්තටම මේ ප්‍රශ්නය සඳහා මේ මිනිවැරුමක් හැටියට මේක හඳුන්වලා මේකට සැකකරුවන් හැටියට මැලේසියාව නම් කළා තියෙනවා. පුද්ගලයන් තව 7 දෙනෙක්, ඒ 7 දෙනා ඇත්තටම උතුරු කොරියානු ජාතිකයන්. ඒ අතර ඉන්නවා උතුරු කොරියාවේ තානාපති නිලධාරියෙකුත්. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්න කිරීමට අවශ්‍යයි කියලා මැලේසියාව ප්‍රකාශ කළාට ඇත්තට ඒ පුද්ගලයන් සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. මේ පුද්ගලයන් කිහිප දෙනෙක් තවමත් මැලේසියාවේ ඉන්නවයි කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් අනිත් අය ආපහු උතුරු කොරියාවට යන්නේ නැති කියන ඒ සැකයක් දැන් මතුවෙලා තියෙනවා. මැලේසියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කේන්ද්ර කරගෙන කරගත්තු මේ ප්‍රහාරයෙන් ඇත්තටම මැලේසියාව තවත් ජාත්‍යන්තර අර්බුදයක කේන්ද්‍රය බවට පත්වීම ගැනත් මැලේසියාව මේ වෙනකොට කනස්සල්ල පළ කරලා තියෙනවා. ඒ වගේම ඇත්තටම මැලේසියාව තමයි උතුරු කොරියානු වැසියන්ට වීසා බලපත්‍රයක් නැතිව තමන්ගේ රටට එන්නට අවසර දීලා තිබුණේ. මේ විදිහට රටවල් බොහොම කිහිපයයි තියෙන්නේ. ඉතින් ඉන්න එකක් මැලේසියාව. නමුත් දැන් මැලේසියාව තීන්දු කළා තියෙනවා උතුරු කොරියානු ජාතිකයන්ට ඒ විදිහට ඒ සලසපු වීසා සහනය ඉවත් කරගන්න. ඒ වගේම දෙරට අතර තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයත් පහළ මට්ටමකට දැමීමටත් ඔවුන් තීන්දු කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව උතුරු කොරියාවේ සිටින මැලේසියානු තානාපතිවරයා ඉවත් කර ගැනීමටත්, ඒ වගේම මැලේසියාවේ සිටින උතුරු කොරියානු තානාපතිවරයා රටින් පිට කිරීමටත් දැන් මැලේසියාව සූදානම් වෙනවා කියලා තියෙනවා. මොකද මේ මරණය සම්බන්ධයෙන් ඔවුන් චෝදනා කරන්නේ උතුරු කොරියාවේ බලධාරීන්ගෙන් ඔවුන්ට අවශ්‍ය සහාය ලැබෙන්නේ නැtei කියලා. ඒ නිසා තමයි මේ අර්බුදය තවත් උග්‍ර වෙලා තියෙන දිරලක්ෂි.
ඔව් අපි මේ කතාව තවදුරටත් පැහැදිලි කරොතින් එහෙම අපේ ශ්‍රාවකයන්ගේ මතකයේ තවදුරටත් එහාට ගෙනිච්චුත්ින් එහෙම මේ උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ පියාගේ පළමු කසාදේ දරුවා තමයි ওই විදිහට ඝාතනයට ලක්ුණේ කිම් ජොං නාම් කියන පුද්ගලයා. අපි මේ ගැන කතා බහ කළා සති දෙකකට කලින් මේ සම්බන්ධව කතා බහ කළේ. එහිදී අපි සඳහන් කළා ඔබට මතක ඇති මේ කිම් ජොං නාම් කියන පුද්ගලයා මැලේසියාවේ රැඳී සිටියා. ඒ වගේම තවත් රටවල් කිහිපයක දේශපාලන රැකවරණ පතන්නට ඔහු උත්සාහ කළා. එහිදී යම් කිසි වූ සැකයක් මතුවලා තිබුණයි කියලා උතුරු කොරියාවේ රාජතාන්ත්‍රිකයේ පාලනයේ රහස් ඔහු මගින් වෙනත් රටවල් වලට යාවි කියන සැකය මත ඔහුගේම සහෝදරයා, ඒ කියන්නේ උතුරු කොරියාවේ වත්මන් නායකයා කිම් ජොං උන් විසින් මේක උපක්‍රමිකව කරන ලද ඝාතනයක් කියලා සැකයක් තියෙනවා කියලා. දැන් එතකොට මේ අර මැලේසියාව විසින් සදහන් කළානේ තවත් 7 දෙනෙක් මේකට සැක සහිතයි කියලා. ඒ 7 දෙනා අතරත් ඉන්නවා උතුරු කොරියාවේ තානාපතිවරයෙකුත්. එතකොට මේ සැකේ තවදුරටත් තහවුරු වෙනවා කියලා යම් කිසි වූ කතා බහක් තියෙනවා තමයි.
ඇත්තටම මැලේසියාවේ අගනුවර ඔවුන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා උතුරු කොරියානු තානාපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා මෙතන ඇත්තටම මිනිමැරුමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. කිම් ජොං නාම් හෘදයාබාධයකින් ඔහු මිය ගියයි කියලා. ඒ එක්කම ඔහුගේ මෘත ශරීරය උතුරු කොරියාව ඉල්ලලා තියෙනවා තමන්ගේ රටට දෙන්න කියලා. නමුත් ඒක මැලේසියාව ප්‍රතික්ෂේප කළේ මොකද මැලේසියාව කියලා තියෙනවා මේ මෘත ශරීරය ලබා ගැනීමට නම් කිම් ජොං නාම්ගේ පවුලේ තව කාගේ හරි DNA වල සාම්පලයක් ඔවුන්ට අවශ්‍යයි කියලා. ඉතින් ඒක තාම ලැබිලා නැහැ. ඒ විතරක් නෙමෙයි දිරලක්ෂි, කිම් ජොං නාම්ගේ මලසිරුර තියෙන රෝහලේ මෘත ශරීරාගාරයේදී මේ මෘත ශරීරය සොරකම් කර ගැනීමට සැලසුමක් තිබුණයි කියලා, ඒක ව්‍යර්ථ කළයි කියලා මැලේසියාව වාර්තා කළා. ඉතින් උතුරු කොරියාවේ ක්‍රියාකලාපය ඉතාමත්ම සැක සහිතයි කියන එක තමයි මැලේසියාව චෝදනා එල්ල කරන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ රාජතාන්ත්‍රික මට්ටමින් මේ රටවල් දෙක අතර තියෙන සම්බන්ධය දැඩි ලෙස පළුදු වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ.
අපි මේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙත යමු. තමිල්නාඩු ප්‍රාන්තය එක්තරා තීරණයක් කරගෙන තියෙනවා මේ පෙප්සිකෝල සහ කොකාකෝලා වර්ජනය කියදෙන්න. මේ වර්ජනය පසුපසත් ලොකු කතාවක් තියෙනවා මල. අපි කැමති ඒ සම්බන්ධව සවිස්තර තොරතුරු දැනගන්න.
ඇත්තටම මේක පෙප්සිකෝලා හා කොකාකෝලා බීම වර්ග දෙක ඇමරිකන් සංකේත හැටියට හඳුන්වන වල හුඟක් අවස්ථාවලදී ඉන්දියාවේ මේව වර්ජණයට භාජනය වෙච්ච අවස්ථා කීපයක් තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ මේ අලුත් වර්ජනයක් හැටියට මේක ඉදිරියට එන්නේ ඇමරිකාවට විරෝධය පෑමක් හැටියටයි. ඇත්තටම මේ සිසිල් බීම නිෂ්පාදකයන් කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් මුල් කරගෙන තමයි මේ විදිහට පෙප්සිකෝලා තහනමක් කොකාකෝලා තහනමක් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රකාශයට පත් වෙන්නේ. මම හිතන්නේ අපේ අසන්නන් දන්නවා ඇති තමිල්නාඩු ප්‍රාන්තයේ තියෙන මේ ජල්ලිකට්ටු කියන එහෙම නැත්නම් මේ කුළුහරක් යොදවලා කරන පොරයක් හරක් පොරේ.
ඒ කියන්නේ අර යුරෝපයේ ඇතම් රටවල් කරන්නේ මේ ගොන් පොර වගේ තත්වයක් නේද?
ඔව් අනේ ඒක ඇත්තට මේ හුඟක් අය මේ ඔට්ටු අල්ලන මේ එකක් මේක විශාල මුදල් වලට ඔට්ටු අල්ලන මේ ජල්ලිකට්ටු තහනම් කරන්නටයි කියලා ඇමරිකාව කේන්ද්‍ර කරගත් පිටා එහෙම නැත්නම් People for Ethical Treatment of Animals කියන මේ සත්ව හිංසනයට විරුද්ධ සංවිධානය විසින් පවරපු නඩුවක ප්‍රතිඵලයක් හැටියට තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ජල්ලිකට්ටු තහනමට ලක් කරේ. ඉතින් ඒ විදිහට ජල්ලිකට්ටු තහනම් කරන්න ඇමරිකන් රාජනවන ආයතනයක් කටයුතු කිරීම තමන්ගේ රටේ සංස්කෘතියට කරපු ප්‍රහාරයක් හැටියට හඳුන්වලා තමයි තමිල්නාඩු ප්‍රාන්තයේ පුද්ගලයන් ඒකට ප්‍රතිප්‍රහාරයක් හැටියට ඇමරිකාවේ ඒ නිෂ්පාදන වර්ජනයකට යොමු වෙලා තියෙන්නේ. ඒ අනුව මේ පෞගිය සතියේ වෙනකොට තමිල්නාඩු ප්‍රාන්තයේ තියෙන සියලුම කඩසාප්පුවල කොකාකෝලා පෙප්සිකෝලා විකිණීම දැන් තහනම් කරලා තියෙනවා.
ඔව් මට මතකයි ওই ජල්ලිකට්ටු තමිල්නාඩු ප්‍රාන්තයේ තහනම් කළාට පස්සේ මෙහි සිටින ඔස්ට්‍රේලියාවේ සිටින දකුණු ඉන්දීය දෙමළ වැසියනුත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට ලොකු විරෝධතාවක නියුක්ත වුණා මේක අපේ සංස්කෘතිය අංගයක් මේක තහනම් කරන්නට විරුද්ධවන්න කියලා. ඒ අතරතුරේ මම දැක්කා මල් පසුගිය කාලවකවානුවේදී ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කරලා තිබුණා ශ්‍රී ලංකාවෙත් එක්තරා මන්ත්‍රීවරයෙක් මේ ජල්ලිකට්ටු සඳහා තමන්ගේ හරකෙකු සහභාගී කරලා තිබුණා. මේ සතාව එකට සහභාගී කරවීම සඳහා මේ වායු සමීකරණය කරන ලද රථ පවා යොදාගෙන තිබුණා කියලා ඉන්දීය පුවත්පත් මේක ලොකු ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරලා තිබුණා. මේ සම්බන්ධව මේ ඔබට මොනවද දැනගන්න ලැබුණේ, ලංකාවේ අයට මොනවද දැනගන්න ලැබුණේ?
දිලක්ෂිත මෙතන මේ වාර්තා වෙන්නේ තොණ්ඩමන් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පවුලේ අයට අයත් ජල්ලිකට්ටු ක්‍රීඩාවට සහභාගී වෙච්ච හරකෙක් මුදල් විශාල ප්‍රමාණයක් දෙන්නා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ හරකා තියාගෙන යන්නට අවශ්‍ය ඒ විදිහට ඒ වායු සමීකරණය කරපු වාහනයක තමයි සතාව එහාට මෙහාට ගෙනියන්නට අවශ්‍ය වෙලා තිබුණේ. තමන්ගේ පවුලේ අයට මේ ජල්ලිකට්ටු වලට හරකා ඉදිරිපත් කිරීමෙන් ඒ පවුලට විශාල මුදලක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා කියලාත් වාර්තා වුණා දිලක්ෂිත.
ඒකත් විශේෂ ආරංචියක්. මොකද ලංකාවේ ජල්ලිකට්ටු දකින්නට නැතුණාට ඉන්දියාවට හරි අරන් ගිහිල්ලා මේ ජල්ලිකට්ටු වලට සම්බන්ධ වෙන ලංකාවේ මන්ත්‍රීවරුත් ඉන්නවා කියලා දැනගන්නට ලැබීම. වවසුති අමල් අපි ස්තුතිවන්ත වෙනවා මේ පසුගිය කාලවකවානුවේදී ලෝකේ පුරාම සිදු වුණු සතුටි පිළිබඳව අපිව දැනුවත් කළාට බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදාත් හමු වෙමු. එහෙමනම් ආයුබෝවන්.
ආයුබෝවන් සුක්ෂි.